නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි ගෙතරේ සවිතක්ක අවිචාර අවිතක්ක විචාරමත් අවිතක්ක අවිචාර ධර්මය කළානේ. අද තියෙන්නේ
දර්ශනයේ පහ තත්ත්වෝ අපි භාවනාවේ පහ තත්ත්වෝ අපි මේ දර්ශනය නැ භාවනාවේ පහ තත්ත්වෝ.
එතකොට දස්සනේන පහතබ්බ කියලා කියන්නේ මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ කෙලෙස් ධර්මතා තුන දර්ශනයෙන් පහකට යුතුයි. කෙනෙකුට සක්කාය දිට්ඨිය අනුව ගියා වූ විතර්ක පහළ වෙනවා නම් ඒ අනුව තියෙන වේදනාව දර්ශනයෙන් පහකට තු වේදනාවක්. අපි කියමු රූපය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහේ එක ස්කන්ධයකට හතර ගානේ. සක්කාය කියලා කියනවා පංච උපාදාන ස්කන්ධයට. ඒ සක්කාය ආරම්භය සත්ව පුද්ගල ආත්ම වශයෙන් දෘෂ්ටියක් ඇති කර ගන්නවා. ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය කියලා. අපි කියමු රූපං ඒතම් මම. ඒ කියන්නේ රූපයම කෙනෙක් මමයි කියලා කියනවා. දැන් එතෙන්දී මමයි කියන වචනේ ඕනේ නැහැ. කෙනෙකුට මමයි කියලා මේ කියන්නේ මගේ ආත්මයයි කියන එක. මමයි කියන මාන හැඟීම නෙමෙයි ඈ. මේ මගේ ආත්මෙමයි මේ තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙනවනම් කෙනෙක් කියනවනම් ඒ හිතන වෙලාවෙදි කියන වෙලාවෙදි හිතීම කීම සඳහා යම් ස්කන්ධයක් උපදිනකොට එතන තියෙන වේදනාව සක්කාය දිට්ඨියේ ඒ සක්කාය දෘෂ්ටිය හා යෙදුණු වේදනාව. අපි කියමු රූපය ඇවිල්ලා සක්කාය, ඒ රූපය මගේ ආත්මයයි, රූපය ආත්මයයි කියලා හිතන බව තියෙනවනේ. ඒක ඇවිල්ලා දිට්ඨිය. මේ රූපයයි මේ දිට්ඨියයි මේ සක්කායයි මේ දිට්ඨියයි මේ සක්කාය දිට්ඨිය. තේරුණාද? දැන් රූපය ආйти මොකේද? සක්කාය එක කොට සක්කායයි. හරිද? රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ සක්කායයට. ඒ රූපය මම මගේ ආත්මය කියලා කෙනෙක් හිතයි නම් එතකොට කියන එකද සක්කාය දිට්ඨිය කියලා. එතන ඊට පස්සේ තව කෙනෙක් මේ රූපය ඇසුරු කරගෙන මගේ ආත්මය පවතිනවා කියලා හිතනවා. මොකද රූපය මරණයෙන් පස්සේ කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා, කුණු වෙලා දිරලා යනවා. නමුත් මේ රූපය ඇසුරු කරගෙන පවතින මගේ ආත්මය විනාශ වෙන්නේ නැහැ. මාගේ ආත්මය මරණයෙන් පස්සේ වෙන තැනකට යනවා, යන්න පුළුවන් කියන අදහසක් දෘෂ්ටියක් ඇති කරගන්නවා. එතකොට ඒකද සක්කාය ආරමයේ තියෙන දෘෂ්ටිය. එතකොට තව කෙනෙක් රූපේම ආත්ම වශයෙන් දකිනවා. කෙනෙක් රූපයේ ආත්ම රූපය ඇසුරු කරගෙන ආත්මය පවතිනවා කියලා දකිනවා. කෙනෙක් ආත්මය නිසා රූපය පවතිනවා කියලා දකිනවා. කෙනෙක් රූපය නිසා ආත්මය පවතිනවා කියලා දකිනවා. මෙතනදී රූපේම මුල් කාරණාව කරගෙන පවතින ආත්ම දෘෂ්ටියට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. ඇයි ඒ? යම් ආත්මයක් රූපේම වෙලා තියෙනවා නම් ඒ රූපය ඌ ආත්මය රූපයේ තියෙන පටවිය පටවියට එකතු වෙනකොට, රූපයේ තියෙන ආපෝ ගති ආපෝවට එකතු වෙනකොට, වායෝ ගති වායෝවට එකතු වෙනකොට, තේජෝ ගති තේජෝවට එකතු වෙනකොට මගේ ආත්මය එතනින් පස්සේ ඉවරයි. ඒක සිඳෙනවා. වෙනස් වෙනවා, විනාශ වෙනවා, මරණය මතේ ආය යන්නේ නැහැ කියන උච්චේ දෘෂ්ටි අසුරු කරනවා. රූපේම ආත්ම කරගෙන තියෙන එකේ තියෙනවා උච්ඡේද දෘෂ්ටිය. එතකොට මේ උච්ඡේද දෘෂ්ටිය හා යෙදුණු සක්කාය දිට්ඨිය ඊට පස්සේ අපව දෙකට වෙනවා. වෙනම උච්ඡේද දෘෂ්ටිය සාස්ත්‍ර දෘෂ්ටිය කියලා තියෙනවා. නමුත් ඒ උච්ඡේද දෘෂ්ටිය සාස්ත්‍ර දෘෂ්ටිය සක්කාය දිට්ඨිය හරහත් බෙදලා එනවා. එතකොට මේ සක්කායේ ආරම්භය පළවෙනි දෘෂ්ටිය උච්ඡේදයි. ඒක දර්ශනයෙන් පහකට යුතු තේරහත් කෙන රූපේම මම කියලා. ඒ වගේම කෙනෙකුට වේදනාව සංඥාව සංඛාරේ විඥානය කියන ධර්මතාවද සක්කාය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතාව ටික සක්කාය. ඒ රූපේ වගේම ඒ වේදනාව ආරම්භය හෝ සංඥාව ආරම්භය හෝ සංඛාරය ආරම්භය හෝ විඥානය ආරම්භය හෝ යම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටිය, ඒ කියන්නේ ආත්මේ, මේ මගේ ආත්මය, මගේ ආත්මය මරණයෙන් පස්සේ වෙනවා නොවෙනවා, නැත්නම් මගේ මරණයෙන් පස්සේ ස්ථීර වූ නිත්‍ය වූ තැනකට මගේ ආත්මය යනවා, නැත්නම් මරණයෙන් පස්සේ යන්නේ නැහැ කියලා මෙහෙම දෘෂ්ටියක් කෙනෙකුට තියෙනවනම් මේ දෘෂ්ටියට කියනවා දෘෂ්ටිය කියලා. අර ටික සක්කාය. මේ සක්කායයි මේ ditthiyයි දෙක සක්කාය ditthiy. එතකොට මේ ටික තියෙන්නේ අපිට විතරක් නෙමෙයි. අපි කියමු දැන් සමහර කෙනෙක් ඉන්නවා ධ්‍යාන ලබල සංඥාවට සමවදිනවා. අපි කියමු දැන් මේ නොයේ කසින වගේ තැන් වලට යනකොට නිල සංඥා, ඒ වගේ නොයේ සංඥාවන් සමවදිනවා. එතකොට එයාට මුළු මේ වගේ උදාරික රූපකයවල් නැහැ. එයාට හිතෙන්නේ මේ සංඥාව ආත්මයි කියන තැනක. ඒ වගේ කෙනෙකුට වේදනාව ආත්මයි, කෙනෙකුට විඥානය ආත්මයි. මේ දැන් මේ සක්කාය දෘෂ්ටිය කාම භූමියේ ඉන්න අපි ගැන විතරක් නෙමෙයි මේ කියන්නේ. කාම, රූප, අරූප කියන තුන් භූමියේම අයත හම්බ වෙන පැවැත්ම මේ. මේක පොදුයි. එතකොට යම් කිසි කෙනෙකුට ඕකට කියනවා සක්කාය දිට්ඨිය විසි ආකාරයි කියලා. සක්කා විසි ආකාර සක්කාය දිට්ඨිය අසුරු කළා වූ වේදනාවක් තියෙනවා නම් රූපේ මාත්ම වශයෙන් කියලා කෙනෙක් හිතන වෙලාවේදී තියෙන වේදනාවක් හෝ රූපය අසුරු කරගෙන ආත්මය තියෙනවා කියලා හෝ ආත්මය නිසා රූපය තියෙනවා කියලා හෝ රූපය නිසා ආත්මය තියෙනවා කියලා හෝ යමෙක් හිතනවා නම් එබඳු ආකල්ප සංකල්ප යෙදෙනවා නම් ඒ නිසා සිතින් කින් කිරින් කෙරෙනවා නම් ඒ සිතින් කින් කිරින් එක්ක තියෙන වේදනාවත් ඒ දෘෂ්ටි එක්ක තියෙන වේදනාවත් ඒ ඔක්කෝම වේදනාව දර්ශනයෙන් පහකට යෙදේ. ඊට පස්සේ ඒකම විචිකිච්ඡාව කියලා කියන්නේ මොකද්ද? ශාස්ත්‍ර මහන්සිය කෙරෙහි සැක කරනවා. ඒ වගේම ධර්ම රත්නය ධර්මයේ කෙරෙහි සැක කරනවා. සංඝ රත්නයේ කෙරෙහි සැක කරනවා. ඒ වගේම සීලය පිළිබඳ සැක කරනවා. ඊට පස්සේ ඒක තමයි ශික්ෂාව පිළිබඳ සැක කරනවා. මේ පුබ්බන්තේ කංකති කියන්නේ පෙර අපි හිටියද, හිටියනම් කොහේ ඉන්න ඇද්ද, කොහොම ඉන්න ඇද්ද, මොන කෙනෙක් කියලා මොන කෙනෙක් විදිහට ඉන්න ඇද්ද, මොන විදිහට ඉපදිලා මොන විදිහට ඉපදෙන්න ඇද්ද කියලා කෙනෙක් කියනවා කියලා කියන්නේ ඒද ඉතිකිච්ඡාවමයි. එයාට නිශ්චිතයක් නැහැ, නිශ්චිත බවක බැසගැම්මක් නැහැ. කෙසේද යන විමතියක් තියෙන, සැකයක් තියෙන. පුබ්බන්තය ගැන එයාට පෙර ගැන සැකයක් තියෙන. අනාගතේ අපරන්තේ කංකති. මම අපි මැරිලා කොහේ උපදීද, මගේ ආත්මය කොහේ උපදීද, ඉපදුනොත් මොන විදිහට උපදීද, කොහේ ඉපදිලා කොහොම වෙයිද, මොන කෙනෙක් වෙලා මොන කෙනෙක් වෙයිද කියලා ඒ වගේ සැකය හිතෙනවා. එතකොට වර්තමානයේ, එතකොට මම නැද්ද, මගේ ආත්මය කියන එකක් නැද්ද, තියෙනවද, තියෙනවනම් රූපේද, රූපේ නෙමෙයි නම් නාමේ නම් මොකද්ද, හිතද, හිත කියන්නේ මොකද්ද, හිතුව මගේ ආත්මය කොහොමද කියලා වර්තමානයේ ගැන සැකන. මේ පටිච්චසමුප්පාදය කියන ධර්මය ගැන සැකන. මෙතන පටිච්චසමුප්පාදයක් තියෙන කියන එක ගැන එයා දන්නේ නැත්තම් සැකනන් මෙන්න මේකට කියනවා විචිකිච්ඡාව කියලා. එතකොට මේ විචිකිච්ඡාව හා යෙදුණු යම් විතර්කයක් ඒ විචිකිච්ඡාව හා යෙදුණු වේදනාවක් තියෙනවනේ මෙන්න මේ වේදනාවද දර්ශනයේ පහකට යුතුයි. ඒ කියන්නේ ditthi sampanna පුද්ගලයෙකුට හැරෙන්න ලෝකේ අනිත් හැම කෙනෙකුට මේ විචිකිච්ඡාව කියන එක නැතිකරන්න බැහැ, නැති වෙන්නේ නැහැ. අපි කියමු දැන් අපි අද ශාස්ත්‍රුන් වහන්සේ ගැන අදහන්නේ ආගම් සද්ධාවේ. ධර්මයත් එහෙමයි. හරියට ධර්මය දැකපු කෙනෙකුගේ ප්‍රශ්න ටික එක තැනක මේ විචිකිච්ඡාව තමන්ට සම්පූර්ණ ප්‍රහිණයි කියන එක හිතාගන්න පුළුවන් තමන්ට ප්‍රත්‍යක්ෂ කළ මේ න්‍යායෙන්. එක තැනක මේ විචිකිච්ඡාව සඳහා පෙන්වලා තියෙන කාරණා අටක් තියෙනවානේ. මේ අටෙන් එක තැනක විචිකිච්ඡාව මට නෑ, නමුත් මේ තැනනම් පොඩ්ඩක් විචිකිච්ඡාව තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා වගේ කියලා හිතෙනවා නම් ඒ කාරණා දැනගන්න අටේම තියෙනවා කියලා. විචිකිච්ඡාව නැති වෙනකොට ටික අපි කියමු ශාස්ත්‍රඥ වහන්සේ ගැන නම් මට සැකයක් නෑ. අපි අනිත්‍යද කතා කරන ඇත්තට අපි ඉස්සර කොහොම හිටියද දන්නේ නේද කියලා අපි කියනවා කියන්නේ මෙන්න මේ තැන තියෙනවා අපි ශාස්ත්‍රඥ වහන්සේවත් දන්නේ නැ කියන කාරණාව. තේරෙනවද? යම් කිසි කෙනෙක් ශාස්ත්‍රඥ වහන්සේ ගැන සැක නැහැ කියලා කියන්නේ එයා පුබ්බන්ති සංකති නැ පෙර ගැන සැක නැහැ එයාට. ඒ කියන්නේ එයාට හොඳට මේ පටිච්චසම්පාදයේ ධම්මේ සුඥාන මේ පටිච්චසම්පාද ධර්මයේ ගැන සැකේ හිතෙන්නේ. මොකද පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති පෙර ගැන සැකේ, දැන් ගැන සැකේ, මතු ගැන සැකේ කියන තුන් සැකේ හිටි පටිච්චසම්පාද ධර්මයේ ගැන සැකේ නැති. සැකේ දුරු වෙච්ච නිසායි. පටිච්චසම්පාදයේ නිසක වුණාම ඒකෙන් එයාට නිසක වුණ පුබ්බන්තේ පෙර එක ගැන. පෙර එක ගැන සැක නැති වුණාම අපරන්තේ ගැන සැක නැහැ. අපරන්තේ ගැන නැති වුණාම වර්තමානයේ ගැන සැක නැහැ. මේ ටිකේ සැක නැති වෙනකොට එයාට ශික්ෂාව ගැන සැක නැහැ. තේරෙනවද? ඒ ගැන සැක නැති වෙනකොට මේ විදිහට ප්‍රතිපද පිළිපන්න සංඝයා ගැන සැක නැහැ. ඒ විදිහට පිළිපන්න ගැන සංඝයා ගැන සැක නැති වෙනකොට එයාට එහෙනම් ඒ ධර්මයේ සුවක්හතයි කියන එකද සැක නැහැ. ඒ ධර්මයේ සුවක්හතයි කියන එකට සැක නැහැ කියලා කියන්නේ එහෙනම් ඒක දේශනා කළ බුදුජානන්සේ සම්මා සම්බුද්දයි කියන එක සැක නැහැ. අපිට මුලට තිබුණාට ආපහු අවබෝධයේදී මේ දහම අවබෝධ වීමෙන්මයි ඒ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි තියෙන සැකයත් ලේන්න ඕන. පුද්ගල භාවයෙන් නෙමෙයි. සහ වස්ස දස්තන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වා පියදච්චකින්ච චතු අපාය හිච්ච විපපුත චචාබිතානානි අවබ්බෝ කාතුන් කියලා පෙන්වන සහ අස්ස දස්සන කියලා කියන්නේ ඒ ඔහුගේ දැකීම සමගම තයසු ධම්මා ජහිතා බවන්ත මේ ධර්මතා තුනක් දුර වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස ඒක ඒ දර්ශනයත් හා සමගම දුර වෙන නිසා මේවා කියලා මේ ධර්මතා ටිකට පෙන්වන්නේ දර්ශනයෙන් පහකට යුතුයි කියලා. මේ දර්ශනයෙන් පහකට යුතු ධර්මයෝ මොන්නතරම් වීර්යයක් තිබුණත් වීර්යෙන් ගෙවා ගන්න බෑ. මොනතරම් සමාහිත බවක් තිබුණා, චිත්ත ඒකාග්‍රතාවයක් තිබුණා, චිත්ත ඒකාග්‍රතාවයකින් ගෙවා ගන්න බෑ. මේ දර්ශනයෙන් පහකට ධර්මියෝ ප්‍රඥාවෙන්ම දර්ශනයකින්ම දැකලම ගෙවෙන්නට ඕනේ. එතකොට මේ විචිකිච්ඡා කියලා කියන සැකය මුසු වෙච්ච කාරණා අට නිසා අටේ හෝ ඒ අට හේතු කරගෙන. එතකොට මේ අට විතරක් නෙමෙයි, මේ හේතුෙන් නානා ප්‍රභේද වෙලා යම් තාක් සිත් උපදවයි නම් ඒ උපදින හැම සිතකම තියෙන වේදනාව දර්ශනයෙන් පහකට තු වේදනාව. අපි කියමු නිකමන්ට ඇත්තටම අපි කොහේ හිටියද දන්නේ කියන තැනකින් ඊට පස්සේ අපි කියමු සමහරට මන් දෙවියෙක් වෙලා ඉන්න ඇති, ඒ ඉන්න කාලේ මම මේ වගේ දේවල් කරන්න ඇති කියලා අපි කිමු දවසක් වරුවක් යමක් ගැන සිත් පිපදුවා කියන්නේ. ඔය උපදපු සිත් ඔක්කොම දැන් දර්ශනයෙන් පහකට එතු. දර්ශනයෙන් පහ වෙනකොට මේ ඒ කෙලෙස් දුරු වෙනකොට ඒ කියන්නේ ඒ උපදපු සිත් ඔක්කොගම තියෙන වේදනාව දර්ශනයෙන් පහකට තු වේදනාව. එතකොට මේ දර්ශනය දකිනකොට එයාට ඒ පුබ්බන්තේ කංකාව පෙර පිළිබඳ සැකේ දුරු වෙන උනොත් ඒ විදිහට විතර්කණය කරන ඒ විතර්ක උපදින්නේ නැහැ. ඒ වේදනාව උපදින්නේ නැහැ. තේරුණාද? එතකොට
කෙනෙකුට අර මාර්ගය දන්න කෙනෙකුට දැන් හිතගෙනින් ආයේ එතකොට ඒ දර්ශනේ පහක තියදී ආයේ වරකට දර්ශනේ තියලා හිතපන්නකොට ආයේ ඒ ටික දර්ශනේ පහ වෙලා පහ කරන කෙලෙසිය මෙන්න වරින් වර සිද්ධ වෙනවා.
ඔව් නමුත් මෙතෙන්දී දර්ශනේ තියෙන කෙනාට මේ කෙසේද කෙසේද යන විමතිය කංකාව හිටින්නේ නැහැ.
ඒ කියන්නේ කියන සෝවාන් මාර්ගස්ත්‍රය කියන්නේ දර්ශන සම්පන්නයි කියන්නේ වරෙන් ගිනාට
නෑ. දැන් අපි කියමු ධිට්ඨි සම්පන්න පුද්ගලයා කියන මාර්ගස්ත පුද්ගලයාට, ඒ කියන්නේ දැන් අපි කියමු ආසව නිසා එයා පෙරගෙන කතා කරන්න පුළුවන්. නමුත් කෙනෙක් කතා කරුවා දර්ශනෙන් යුක්ත කෙනාට සිහි කරනකොට හොඳට නුවණ බැසගෙන සිටින, ඒ කියන්නේ එයා දන්නවා පටිච්ච සම්පාදේ අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන ටික. අපි කියමු පෙර ජීවිතේ අපි කොහේ හිටියක් දන්නේ නැහැ, කොහොම හිටියක් දන්නේ නැහැ කියලා ලෝකයා කතා කරන තැනක කිතියෙන් අපි ගත්තොත් මෙයාට හොඳට තේරෙනවා පෙරද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයමයි තිබුණේ. ඒද හේතු ප්‍රත්‍ය, ඒ කියන්නේ මොන තැනක මොන විදිහට මොන කෙනෙක් වෙලා හිටියා කියලා කිව්වා. මෙයා දන්නවා මේ තිබුණා නම් තිබුණ එතන මොකද මොන විදිහට තිබුණා ඉන්නවා කියලා කවුරු කතා කරන තැනක උනත් තියෙන මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙන. ඒද පටිච්ච සමුප්පන්නයි. ඒ ප්‍රත්‍ය නිසා හටගත් ධර්ම ප්‍රත්‍ය නැති වෙන නැති වෙන ඒ බව නොදන්නා අවිද්‍යාව නිසා මෙහෙම ඇති බවට හදාගෙන අද මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානේ පිහිටිය නේද කියලා හොඳට පටිච්ච සම්පදේ දන්නා. දැන් එයාට පෙර සත්‍යයක් හිටිය පෙර පුද්ගලයේ පෙර මගේ ආත්මය ගැන කියන දෘෂ්ටියක් එන්නේ නැහැ. දැන් මේ සත්ව පුද්ගල හැඟීම ගැන නෙමෙයි ආත්මයක් පෙර මගේ ආත්මය කොහෙ තිබුණාද දන්නේ නැහැ කියන වගේ තැනකින් ආත්ම සංකල්පනාව කියට ඇත්තෙම නැහැ. ඒ කියන්නේ එයා දන්නවා, ඒ කියන්නේ දැන් මම හෝ පුද්ගලයෙක් කියලා කතා කරන මානෙ මිශ්‍ර වෙච්ච හැඟීම ගැන නෙමෙයි. ඒ කියන්නේ දිගින් දිගටම යන ආත්ම සංකල්පය, ඒ කියන්නේ පෙර මගේ ආත්මය කොහෙ තිබුණාද දන්නේ නැහැ. මගේ ආත්මය ඉස්සර කොහොම වෙලා කොහොම වුණාද දන්නේ නැහැ. මොකද මේ ඔක්කොම ditthi sampaditta කියලා තියෙනවා මෙතන. තේරෙනවද? එතකොට එයා දන්නවා අතීතේවත් රූපී වූ ආත්මයක්වත් වේදනා සංඥා සංකර විඥාන වූ ආත්මයක්වත් මෙහෙම වෙච්ච ආත්මයක් මෙහෙම වෙච්ච බවක්වත් ගැන යදා හිතෙන්නේ නැහැ. එයා දන්නවා අනාත්මෝ ස්කන්ධ පංචකයකමයි තිබුණේ. ඒ ස්කන්ධ පංචකයේද හේතු ප්‍රත්‍යය. ඒ හේතු නිසා හටගත් ස්කන්ධය හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මේ බව නොදන්නාකම නිසා ඇති බවට නිමිති අරගත්ත නිසා හටගත් ස්කන්ධය ඇති බවට අපි සිහි කරනකොට සිහි කිරීම නිසා මේ විඥානේ හටගත්තා. ඔන්න ඔය පොතෙන්දී අපිට පටිච්චසමුපාදය ගැන හොඳ නුවණ කරුණු ටිකක් ඕනේ. අපි මේ කතා කරමු. දැන් අපි මෙහෙම කියමු, දැන් සත්වයා මරණයන් මැත්තේ උපදින්නේ නැහැ. ඒ කියන්නේ තව කෙටියෙන් ගත්තොත් මේ නාමය හෝ රූපය හෝ කියන නාම රූප දෙකෙන් එකක් හෝ මරණයෙන් පස්සේ යන්නේ නැහැ කියලා කිව්වොත් උච්ඡේදවාදය. මේ නාමය හෝ රූපය හෝ දෙකෙන් හරි දෙකෙන් එකක් හෝ මරණයෙන් පස්සේ යනවා කියලා කිව්වොත් සාස්තවාදය. දැන් මේ බුදුදහම ටිකක් ගැඹුරු ස්වභාවයක් කියලා කියන්නේ ඒකයි, ගැඹුරු දර්ශනාත්මක පැත්ත. දැන් ලෝකේ ගොඩක් දෙනෙකුට හිතෙනවා, ඒ කියන්නේ දැන් ගොඩක් රළු උච්ඡේ දෘෂ්ටිය ඇසුරු කරපු අය ඉන්නේ රූපය මත. ඒ අය තමයි විස්තර කරන්නේ මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන මේ රූපය තමයි මගේ ආත්මය. ඔය සත්සත්තු අතරින් කවුරු හරි එක්කෙනෙක් හරි දෙන්නේ හරි තිතියා, ඒ පඨවිය පඨවියට ආපෝ ආපෝට තේජෝ තේජෝ වායෝ වායෝට එකතු වුණාම මගේ ආත්මය සිඳෙනව වෙනසෙනව එතන පස්සේ උපදින්නේ නැහැ කියලා රූපය මුල් කරගෙන ඔන්න උච්චේ දෘෂ්ටිය පනවනවා. අනිත් තුන් දෘෂ්ටියම සාස්ත්‍වතයි කියලා කියන්නේ, දැන් ගොඩක් දෙනෙක් හිතනවා මේ රූපය ඇසුරු කරගෙන පවතින මගේ ආත්මය නැත්තම් හිත කියන්නකො, හිත කියන එකකින් ගත්තත් කමක් නැහැ. මේ රූපය නැසෙන දවසට හිත නැමැති මගේ ආත්මය එහා පැත්තට ප්‍රතිසන්දෝෂයෙන් යනවා කියන තැනක තමයි ලෝකේ ගොඩක් ඔළුව තියෙන්නේ, මනස තියෙන්නේ. එතකොට අපි යම් කිසි කෙනෙක් මේ රූපය හෝ මේ නාමය හෝ කියන මේ දෙකෙන් එකක් හෝ එහා පැත්තට යනවා කිව්වනම් ඇති ඒ තමයි ආත්ම. එහෙම ප්‍රතිසන්දි වශයෙන් යනවා නම් මේ රූපය හෝ නාමය හෝ කියන දෙකෙන් එකක් හරි එහා පැත්තකට ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නම් ඒක වෙනවා මොකද්ද? ආත්මස්තිය වෙනවා. ඉතින් මේ රූපය හෝ නාමය හෝ කියන දෙකෙන් එකක්වත් එහා පැත්තට නොවනවා කියලා කෙනෙක් කියයි නะ. ඒක උච්ඡේදවාදය. ඉතින් මේ රූපය හෝ මේ නාමය හෝ කියන මේ දෙකෙන් එකක්වත් එහා පැත්තට යන්නේ නැත්නම් ඊගා ජීවිතේ සම්බන්ධයක් නැත්නම් මේ කුසල ධර්ම කිරීමේ තේරුමක් නැහැ කියන තැනකට එනවා. උච්ඡේදේ තියෙන කෙනාට කිසිම වැඩක් නැහැනේ. ඒ ඉතින් දැන් මේ රූපේවත් මේ නාමවත් කියන මේ දෙකෙන් එකක්වත් එහා පැත්තට යන්නෙත් නැත්නම් සම්බන්ධකුත් නැත්නම් උපකාරකුත් නැතිනම් කුසල ධර්ම හැම අවශ්‍යද? වැඩක් තියනවද? නැහැ. ඒ කෙනා තමයි උච්ඡේදවාදී පනවන්නේ. ඒකයි උච්ඡේදවාදී තියෙන කෙනා තමයි පින් කරන් දෙපාගෙන පළක් නැහැ කියන්නේ. එතකොට මේ නාම රූප දෙකෙන් එකක්වත් එහා පැත්තට යන්නේ නැහැ කියන කෙනා කුසලයේ වළක්වනවා. තේරෙනවද? එතකොට ඒ කියන්නේ උච්ඡේදවාදී අසුරු කරනවා පින් කරන් දෙපාගෙන. නාම රූප දෙකෙන් දෙකම හෝ දෙකෙන් එකක් හෝ එහා පැත්තට යනවා කියන කෙනා උච්ඡේදයේ වළක්වනවා. පින් නොකර ඉඳපාව පව් කෙරුවත් උපදිනවා, පින් කෙරුවත් උපදිනවා, පව් කෙරුවත් නරක දෙන උපදිනවා, පින් කෙරුවත් හොඳ දෙන උපදිනවා, එහෙනම් පින් කරපළා කියනවා. එතකොට ඒවා සාහස්ත්‍ර දෘෂ්ටිය ඇසුරු කරනවා. එතකොට භව නිරෝධිය අතහරිනවා. කෙනෙක් එහා පැත්තට උච්ඡේද දෘෂ්ටියෙන් කම්මසකත ඥානය අතහරිනවා. කම්මසකත ඥානෙ නිර්වාණ ඥානය අතහරිනවා. තේරෙනවා කියන්නේ මේ දෘෂ්ටි දෙකෙන් කොයි පැත්තකට ගත්තත් ලෝකය හිර වෙනවා. ලෝකය අසරණයි කියන්නේ ඒ නිසයි. ඒ කියන්නේ මේ නාම රූප දෙකෙන් එකක්වත් එහා පැත්තට යන්නේ නැහැ කියන අදහසක් ගත්තොත් ලෝකෙ තුල තියෙන සුගතියත් වළකිනවා යාට ඒ දෘෂ්ටිය තිබුණා. තේරෙන්නේ නැහැ. නාම රූප දෙකෙන් එකක්වත් යන්නේ නැහැ කිව්වොත් පින් කළත් වැඩක් නැහැ, පව් කළත් වැඩක් නැහැ. ඉතින් එහා පැත්තේ විඳින්න දෙයක් නැහැ. එහෙනම් පින් කරන්නත් එපා කියන එක කුසලයේ අතහැරවනවා ඒ දෘෂ්ටිය. ඊට පස්සේ මේ නාමය හෝ රූපය හෝ දෙකෙන් එක එහා පැත්තට යනවා. ආත්මය වශයෙන් කළ කී දේවල් වලට අනුව උපදිනවා. තුහම ඒ නිසා පින් කරපළා කියනකොට අදම යෙදෙන භ්‍රමචර්යාව අතහැරවනවා. ඇයි ආශ්‍රයක්ෂය කළා මා මේ නිවන පෙන්වන්නේ ඇයි කරපු දෙයට ආය අනුව උපදින ඒ නිසා පුළුවන් තරම් යහපත් දේ කළ යුතුයි කියන තැනක. ඉතින් මෙතනදී අපිට ඕනේ මේ විචිකිච්ඡාව කියන කාරණාව අපිට නැතිවෙන්න නම් හරියට පටිච්චසමුපාදයේ අවබෝධ වෙන්න ඕනේ. පටිච්චසමුපාදයේදී මේ ඔය පටිච්චසමුපාදය අවබෝධ වුණොත් තමයි එයා මේ දෘෂ්ටි ගන්න නැතුව නුවණින් ධර්මය සම්මර්ෂණය කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විඥානස්ස අව්‍යාපාර අසංකාන්ති පටිසන්ධි පහතු භවත්වෝ ගම්භීරෝ. විඥානස්ස අසංකත විඥානයගේ සංක්‍රාන්තියක් නැති කියන්නේ මෞකුසට යන බවකුත් නැහැ. ඒ කියන්නේ දැන් මේ තියෙන විඥානේ මෞකුසට යන්නේත් නැහැ අසංකම්පති. විඥානස ශුන්‍යත සත්පුද්ගල භාවයෙන් ශුන්‍ය බවත් සංක්‍රාන්තියක් නැති බවත්. නමුත් එසේ නොගෙහිම ප්‍රතිසන්දි වශයෙන් වෙනවයි කියන සිද්ධියකුත් තියෙන. මේක හරි ගැඹුරු කියන ධර්මතාවය. ඒකෙදී අපි මම මේකට කෙටි උපමාවක් සාමාන්‍ය කියන්නම්. ඒ කියන්නේ මෙතනදි තියෙන්නේ හේතුඵල ධහම. හේතුඵල ධහම කියන්නේ අපි කියමු යම් රූපයක් තියෙනවා නම් කනබුන ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ආධ්‍යාත්මික බාහිර යම් රූපයක් තියෙනවා නම් ඒ රූප ගැටීම නිසා යම් චිත්තජෛසික ටිකක් හටගත්තොත් තේරනවාද? අපි යම අරමුණ දකින වෙලාව කියලා කියන්නකො. දැන් මේ චිත්තචෛතසික ටික නාම ධර්ම මේ ආහාරයෙන් හැදුණු මේ ආධ්‍යාත්මික බාහිර මේ රූපේ රූප ගැටීම නිසා චිත්තචෛතසික ටිකක් උපදිනවා නම් ඒ උපදින ආහාරයෙන් උපන්න ඒ රූපයේද විදුලා යනවා. ඒ ප්‍රත්‍යයෙන් හටගත්තු චිත්තජයසික ධර්මයේද නිරුද්ධ වෙනවා. එතකොට මේ ධර්මය හටගෙන නිරුද්ධ වෙද්දී අපි මොකද කරන්නේ? මේ ධර්මයේ ඇතිවෙත මනෝමින් සිහි කරගන්නවා. දැන් උදාහරණයක් හැටියට අපි මෙහෙම කියමු. අපිට පුළුවන් දැන් මෙහෙම මේ ගහ දිහා බලන්න කියන්නකෝ. දැන් බලනකොට ඒක පේන්නේ යම් මේ ඇහැකුත් ඒ ගහ කියලා අපිට පේන තැන තියෙන රූපිකුත් තියෙනවනම් ඒක රූපය. ඒ නිසා පහළ වෙන යම් චක්කු විඥාන ආදී සිතකුත් යම් චෛතසිකයකුත් තියෙනවනම් නාමය. දැන් අපි පැත්තකට යනකොටම ඒ රූපියත් නිරුද්ධ වෙනවා, ස්කන්ධත් නිරුද්ධ වෙනවා. තේරෙනවද? ඒ හටගත් ස්කන්ධය නිරුද්ධ වුණාට දැකපු සිද්ධිය ඇති බවට අරමුණු කරනවා අපි. අරමුණු කරලා අරමුණු කිරීම නිසා ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. එතකොට දැන් අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ මේ දකින වෙලාවේ තියෙන නාම රූප කියන දෙකෙන් එකකින්වත් නෙමෙයි. මේ දෙකෙන් එකකින්වත් තේරෙනවා. අපි හැම වෙලාවෙම මේ නාම රූප දෙක කියලා කියන හැමතැනකම තියෙන විපාක වටය. තේරෙනවද? මේ තේන දේ අපි ඔකට තේරෙන මට්ටමක ගමු. මෙහෙම දැන් අපේ ජීවිතයේ තමයි යමක් පේන අවස්ථාව ඇහෙන දැනෙන ඔය ටික. අපි දැන් ඔන්න මිරි අර මිරිඟු ගැනම හිතන්නකො. නැත්තම් ලිඳකට ඡායාවක් වැටෙනකොට ඔන්න දැන් ඒ ඡායා රූපයයි ඒක බොහොම ලස්සන ඡායාවක් නේ තියෙන්නේ කියලා හව ඒක දැනගන්න අපිට සිතකුයි උපදිනවා කියන්නකො. තේරෙනවද? දැන් අපි පැත්තකට යනකොටම ඒ ඡායාවත් ඒ ඡායාව දැකපු චිත්තජෛසික ධර්ම නිරුද්ධ වෙනවා. දැක්කත් නොදැක්කත් නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වෙච්ච බව නොදැක්කොත් ඒ අවිද්‍යාව මොකද කරන්නේ? ඇති බවට අපි සිහි කරන ඕනේ. දැන් එක අපි සිහි කරද්දිත් අර ඡායාවත් ඡායාව දකින්න පහළ වෙච්ච චිත්තජෛසික ධර්මත් පැත්තකට යනකොට නිරුද්ධමයි. නිරුද්ධ බව නොදැක්කොත් දැකපු දේ තියෙනවා කියලා සිහි කරන ඕනේ. දැන් තිරසංගත සත්‍යන්ට වෙන්නේ සිහි කෙරුවොත් සිහි කරපු එක නිසා ආපහු අපි බලන් දෙනවානේ. දැන් ආපහු අපි බලන් එනකොට බලන් ආවේ ඉස්සෙල්ල ඡායාව හෝ ඒ ඡායාව දැකීම නිසා පහළ වෙච්ච චිත්තචෛසික හෝ දෙකින් එකක්වත් උදව් කරගෙන නෙමෙයි. තේරෙනවද? ආපහු අපි බලන් ආවේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සිද්ධියකින්. ආපහු බලන් ඇවිල්ලා ආපහු හම්බ වෙන තැන අපිට හම්බ වෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනකින්. තේරෙනවද කිව්වේ? ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා උනේ කොහොමද? නොදන්නා කම වුණාම අපි මනෝමයෙන් ඇති බවට තිය කරනවා. ඒක තමයි නිමිත්ත, ඒක තමයි සංඛාරය. සංඛාර පත්‍ය විඥානං එහෙම තියෙනවා කියලා සිහි කරපු එක නිසා මෙහෙට සිත් උපදනවා. අන්න විඥානයේ පිහිටියට පස්සේ ආයෙත් එනවා කියන කාරණාව වෙනවා. දැන් මේ ආපහු මේ ඇහැ උපද්දවා ගත්තේ ආයෙ මේ ඡායාව බලන තැනට ආවේ ඉස්සෙල්ලා ඡායාව හෝ ඒ සිත හෝ කියන දෙකෙන් එකක්වත් ඉපදිලා යෙදිලා නෙමෙයි. ඒ හින්දා මේකට කියන්න බෑ මේ නාම හෝ රූප හෝ කියන දෙකෙන් එකක් හෝ එනවයි කියන්නේ කියන්න බෑ. නමුත් මේ නාම රූප දෙක නොඋනේ නම් අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. ඒ හින්දා මේ නාම රූප දෙක අවශ්‍ය නැහැ කියලා කියන්නත් බෑ. තේරුණාද? උච්ඡේදවාදීට ඉඩක් නැහැ. ඇයි? ඡායාවත් ඒ නිසා පහළ චිත්තචෛසික ටිකත් ඔන්න පුරාණ කර්ම විපාක කියලා හිතන්නකෝ. දැන් හටගත්ත හේතු නිසා මේ හේතුව නැති වෙනකොට හටගත්ත දේ නැති වෙනවා. නැති වෙනවා. දැන් අවිද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව ප්‍රතිදෙලදී මේ නාම රූප දෙ මේ හටගත්ත දේ නැති වෙනවා කියලා නොදකින කම නිසායි සංඛාරය කියන එකට ඉඩ තියනවා. දැන් තේරුණාද? එතකොට මේ නාම රූප දෙකෙන් බැහැරද නෙමෙයි, මේ නාම රූප දෙක නිසාද නෙමෙයි, පටිච්චසමුප්පාදයමයි කියන්නේ සුදුසු. තේරුණාද මං කියන්නේ? බොහොම සිවුන් සිද්ධියක් ගැන කියන්නේ. ඒ කියන්නේ මේ නාම රූප දෙක නැතුව ප්‍රතිසන්දි වශයෙන්, ඒ කියන්නේ මේ විඥානය දැස ගන්නවා ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලා කිව්වොත් ඒකත් වැරදි. මේ නාම රූප දෙකෙන් එකකින් හෝ යනවා, දෙක හෝ දෙකෙන් එකකින් හරියට පැතර යනවායි කියලා කිව්වොත් ඒද වැරදි. කියන මේ කාරණාව නුවණින් ගත යුතුයි. හැම වෙලාවෙම අවිද්‍යාව පතිත වෙන්නේ මේ නාම රූප දෙකේ. තේරෙනවද? අර අපි කියමු දැන් තිරසංගත සත්‍යෙකට වෙලා තියෙන දේ ගන්න නිරුගුව දකිනකොට, නිරුගුව දිහා දකිනකොට ජලය වගේ පේනවා. ඒ කියන්නේ එතන නිරුගුව නිසා, නිරුගුවත් ඇහත් යම් චිත්තචෛසික ටිකකුත් නිසා වතුර වගේ පේනවනේ. හොඳට හිතන්න, එයා දැනගත්තත් නොදැනගත්තත්, එයාගේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ, දැනගත්තත් එයා ඒ බව නොදැනගත්තත් පැත්තකට යනකොට ඒ ඇහැ වෙන් වෙනකොට රූපය බින්දෙනකොට ඒ ජලය වගේ පෙවුමේක නිරුද්ධ වෙනවාමයි. එයාට ඒ පිළිබඳ නුවණක් නොතිබුණොත් තේරෙනවද? අවිද්‍යාව කියන එක පතිත වෙන්නේ දැන් එතන. අවිද්‍යාව කියලා කියන්නේ ඥාත පරිඥා, ඒ කියන්නේ හම්බෙච්ච අවස්ථාව දන්නෙත් නැහැ, හට ගැනීම නැතිවීම දන්නෙත් නැහැ. ඒ කියන්නේ පහළ වෙනකොට මේ ඇහැ නිසා, රූපය නිසා, මේ හේතු ටික නිසා මේ හිතට පහළ වෙච්ච දෙයක් නේද කියලා හම්බ වෙලා තියෙන අවස්ථාව, තිති අවස්ථාව දන්නෙත් නැහැ. මේ හේතු ටික නිසායි මේක ඇති වුනේ කියලා සමුදය දන්නෙත් නැහැ. හේතු ටික නැති වෙනු නැති වෙනවා කියලා ඒ ටිකේ Nirodhe දන්නෙත් නැහැ. ස්කන්ධ ටිකත් ස්කන්ධයෙන්ගේ ඇතිවීමත් නැතිවීමත් නොදන්නා කමකින් ජලයේ කියන එක තුල ඉන්න නිසා. එයා පැත්තකට යනකොටම එයා දැනගත්තත් නැතත් ඒක නිරුද්ධ වෙනවා. අර නුවණ නොයෙදුණු නිසා හර හම්බ වෙන්න තිකේ. දැන් එයාට හිතෙනවා, එයා හිතින් හදා ගන්නවා, උපද්දවා ගන්නවා දැකපු වතුරේක තියෙනවා කියලා. අර දැකපු සිද්ධිය තුල ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන කමයි පතිත උනේ. ඒ කම නිසා තමන් චිත්තජ රූපයක් හැටියට ජලයේ සිහි කරනවා. එතන තියෙනවා කියලා. එතකොට මේ සිහි කරන එකට ප්‍රති උනා මොකද? අවිද්‍යාව. හටගත්ත දේ මෙන්න මේ මෙතන තියෙන්නේ මේවා, මේ ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන මේ ප්‍රත්‍ය නැති වෙනවා කියලා දන්නේ. ඇහැ රූප තුන නැති වෙනවා කියලා දන්නේ. එහිඳ පැත්තකට යනකොට වෙන්නේ මොකද්ද? එතන ඇති බවට තමම්ම උපදනවා. ඒකයි සංඛාරයේ පෙන්වන්නේ හරියට පටපණුවා වගේ කියලා. පටපණුවා කියන්නේ තමම්ම බඳින කෝෂය නිසා තමම්ම විනාශ වෙන සතේ. පටපණු රෙදි, අර පට රෙදි හදන්නේ. පටපණුව ගස්, ওই මල්බෙරි ගස් කාලා ඒව හදනවා. ඌ කෝෂයක් බඳිනවා ගහේ. ගහේම කෝෂයක් බැඳහම කෝෂ නිසා මේ පටපණුව කෝෂ පිටින් මරගෙන තම්බනවා. තම්බවහම නූල වගේ ඇදලා ගත්ත හැකි. ඉතින් ඒ පණුව මැරෙන්නේ ඌ කෝෂයක් හැදී නැත්තම්. එතකොට තව පෙන්නනවා තමන්ම බඳින දැලේ පැටලලා මැරෙන මකුලුවක. සමහර මකුලුව තමන්ගේම දැලේ තමන් පැටලලා මැරෙනවා. ඒ වගේ සංඛාරය පෙන්නනවා තමන්ම උපදින මේ පටිච්චසමුප්පාද චක්‍රයටම උපමා තියෙනවා. එතකොට සංඛාරයේ පෙන්වන්නේ මොකද්ද? පටපණුවා වගේ. ඒ කියන්නේ තමන් බඳපු කෝෂ නිසා විනාශ වෙන පටපණුවා වගේ තමන්ම උපදවා ගන්න කර්ම නිමිත්ත නිසා තමන්ම විනාශ වෙනවා. දැන් අර මිරිඟුව පේන අවස්ථාවේදී ජලය කියලා පෙවුනේ දේවා නැතුව වේවා පෙවුණු සිද්ධිය පෙනීමෙන් පස්සේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතන පවතින සිද්ධාන්තයේ නොදන්නාකම නිසා පැත්තකට ගියාම මොකද කරන්නේ? දැකපු එක ඇති බවට සිහි කරන. සිහි කරනකොටත් එහෙම ධර්මයක් නැහැ, නිරුද්ධ වෙලාමයි. Nirodhe nodakina kama nisa samudaya karana. ඒකයි මේ අවිද්‍යාව දුරු වෙනකොට Nirodhe කියන තැනටම යා යුතුයි. හටගත් දේ නිරුද්ධ වෙනවා කියන තැනටම හිත තබලමයි ගොඩ යන්න තියෙන්නේ. ඒක නිරෝධ වේ හටගත් දේ නිරුද්ධ වෙච්ච බව නොදන්නා කම නිසා ඇති බවට සිහි කරනවා. දැන් ඔන්න ජලය කියලා පැත්තකට කියලා සිහි කරනවා කියන්නේ. දැන් සිහි කරනකොටත් අරය දැකපු ජලයක් කොහෙවත් තියෙනවද? නැහැ. දැන් හොඳට බලන්න සංඛාර පත්‍ය විඥානං ඊට පස්සේ තමන් ජලය කියලා තමන් හිතාගත්ත නිමිත්ත සිහි කරලා බලන් දැන් දුන කිම සිත් උපදව ගන්න. ගියහින් දම හැදෙන රූප හැදෙන ආයි ජලය වගේ පේනවා. දැන් උන ආයි දෙවනි විපාකේ. දැන් මේ දෙවනි විපාකයට ආයි ජලය වගේ පේන තැනට දිහා බලන්ද ඉස්සෙල්ලා මිරිඟුව දකින වෙලාවේදී තිබුණු මිරිඟු ස්වභාවවත් ඒ ජලය වගේ සතහන ඒ චිත්තචෛසික ටිකෙන් එකක්වත් මෙතන තාවද නැහැ. ආ මෙතෙන්ට ආවේ සංඛාරපත්‍ය විඥානං කියන තැනින්නේ. ඒ කියන්නේ තමන් ජලය තියනවා කියලා නිමිත්ත සිහි කරගත්ත එක නිසයි මෙතෙන්ට ආවේ. ඒ හින්දා අර නාම රූප දෙකෙන් එකක්වත් මෙතෙන්ට ආවේ නැහැ. නමුත් මේ නාම රූප දෙක නොඋනේ නම් මෙහෙම එකක් වෙන්නේ නැහැ. ඇයි ඒ? සංඛාර නිමිත්ත ඇති කරගන්න බෑ අවිද්‍යාවේ දෙන තැනක් නොතිබුණා. ඒ වගේ හැම වෙලාවෙම හොඳට දකින්ද අපි අවිද්‍යාව යෙදෙනවා කියන මේ හැමතැනක මේ නාම රූප දෙක. ඊට පස්සේ මේ නාම රූප දෙක නිසා අනිවාර්යෙන් මේ නාම රූප දෙකෙන් එකක්වත් මේ විපාක කියලා තියෙන තැනක නාමය හෝ රූපය හෝ දෙකෙන් එකක්වත් ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැහැ එහා පැත්තට. හැම වෙලාවෙම මේ නාම රූප දෙක නිසා ජවම් මට්ටම කර්ම වෙනකොට එතින් නු යන්නේ ප්‍රතිසන්දියට. හැබැයි ඒ හින්දා මේ නාම රූප දෙකෙන් එකක්වත් යන්නේ නැහැ. හැබැයි එකක් මතක තබා ගන්න තෝනේ කර්මයට අවිද්‍යාව පත් වෙනවා. අවිද්‍යාවට මේ නාම රූප දෙක පත් වෙනවා. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන කියලා බුදුරජාණන් වහන්සේ මේ චක්‍රයේ ලෙහෙන ක්‍රමයක් තියෙන ওই විදිහට. විඥානට හේතුව මොකද්ද? සංකාර සංකාරයට හේතුව. දැන් මේ අපි කියමු සලායතනට ඒ කියන්නේ සලායතනට හේතුව නාම රූප දෙකට හේතුව මේ විඥානේ විඥානට හේතු නාම රූප කියන දැනගෙන බුදුරජාණන්තු වෙන්නේ සංකාරය අතහැරලා ඒ කියන්නේ මේ නාම රූප දෙක හේතුයි ප්‍රතිසන්ද විඥානේ ප්‍රතිසන්ද විඥාන නිසා මේ නාම රූප කියන තැනක වෙන චක්‍රයක් තියෙනවා. ඒක කියන්න කියලා ගොඩක්. එතකොට මම මේ මතක් කරගියේ හොඳට යම් කිසි කෙනෙක් මෙන්න මේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන මේ න්‍යාය තේරුම් නොගෙන යම් කිසි කෙනෙක් හිටියෝ එයාට කවදාවත් මේ ආත්ම දෘෂ්ටියක සංකල්පේ වළක්වන්න බෑ. එයාට හිතින් ඇයි මේ හිත හෝ යනවනේ? ආත්මයක් ඕනේ රූපය හෝ එහෙපෙත්තට යනවා, නාමය හෝ එහෙපෙත්තට යනවා, නාම රූප දෙක හෝ යනවා. එහෙනම් නාම රූප දෙකෙන් එකක්වත් එහෙපෙත්තට යන්නේ නැහැ කියලා කියපු පමණකින්ම එයා මේ දෘෂ්ටි රහගත ස්කන්ධ ටිකේ ඉපදිලා යාට. කෙනෙකුට එහෙම නොවෙන්න නම් එයා ඒකාන්තයෙන් පටිච්චසමුප්පාද ධම්මේසු ඥාන පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ නෝන හොඳට තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් සසර උපදිනවා කියලා ලෝකයා කතා කරන තැනක තියෙන සිද්ධිය මේක නේද? කෙනෙක් පෙර ජීවිතයේ කියලා මෙහාට ආව මෙතන ඉඳන් එහාට යනවා කියන තැනක සිද්ධිය තියෙන ධර්මතාවය මේක නේද? කෙනෙක් හොඳට දන්නවා. ඒ නිසා එයා දන්නවා මේ නාම රූප දෙකේ අවිද්‍යාව ප්‍රතිත වුණොත් කර්ම වෙනවමයි, කර්ම වුණොත් මතු නාම රූප කියන ධර්මතාවය හැදි නොහැදි තියෙන්නේ නෑමයි කියන තැන ගැන මෙයාට සැක නැහැ. ඒ හින්දා අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ කියන මේ ක්‍රමයෙන් දුක නැති කරන්න වෙනවා කියන මේ ප්‍රතිපදාව ගැන සැක නැහැ මෙයාට. මෙන්න මේ හරහයි එහෙනම් මෙහෙම දේශනා කළ ශාස්ත්‍රඥ වහන්සේ ගැන මේ ධර්මය ගැන තියෙන ඔක්කොම සැක නිසක බව ගොනු වෙන්නේ මේ විදිහට. එතකොට ඒිට මෙහා කෙනෙක් තමයි පුබ්බ අපි පෙර හිටියද? හිටියනම් කොහොම ඉඳද්ද? මොන මොන විදිහට ඉඳද්ද කියන කාරණාව ලෙහෙන් නැත්te කෙනෙකුට සැක හිතෙනවා නම් සැක හිතන්නේ මේ වගේ ධර්මතාවයෙන් නොදැක කෙනෙකුටයි. මේ වගේ ධර්මතාවයේ දැක්කපු කෙනෙක් ඉන්නවා නම් තමන් අසීහියෙන් අපි ඉස්සර මෙහෙම මෙහෙම කිව්වා පොඩි කාලේ මෙහෙමයි කියලා සිහි කරන එක නෙමෙයි. දෘෂ්ටි සහගත කෙනෙක්. ලෝකය ඇත්තට පෙර අපි ආත්මෙ කොහෙ තිබුණාද දන්නේ නැහැ කියලා සිහි කවුරු හරි කතා කරුවොත් මේ ධර්මය දැකපු කෙනෙක් ඉතින් තංගාල යට සිහි වෙන්නේ නැද්ද? මෙයා කතා කරන තැනක තියෙන ඇත්ත මේක නේද කියන්නේ? අනිවාර්යෙන් සිහි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තැන්වල තියෙන වේදනාවට කියනවා දර්ශනයෙන් පහකට යුතු වේදනා කියලා. ඔය ටික ලෙහෙනකොට ඉබේමයි, ඒ කියන්නේ සීලබ්බත පරාමාස කියලා කියන්නේ මේ ශාසනයෙන් බැහැර ඒ කියන්නේ පිරිසිදු බවට විමුක්තියට වෘත සමාදන් වෙනවා. එළුවෝ වගේ හරක් වගේ ඌ මොකද එක 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 වෘත බල්ලෝ වගේ එළුවෝ වගේ හරක් වගේ ඉන්නවා. එතකොට ඒ වගේ වෘත සමාදන් වෙනකොට සිතන බවක් කියන බවක් කරන බවක් තියෙනවා නම් ඒ වගේ අදහස් මිශ්‍රව ඇති වෙන යම් චිත්තචෛතසික ධර්මයක් උපදිනකොට ඒ තැන්වල තියෙන වේදනාවද දර්ශනයෙන් පහකට යුතු වේදනාවක්. එතකොට මේ බුද්ධ ආදී අතතන තියෙන සැකය අතහැරෙනකොට මේ ටික ලිහෙන. මේ ධර්මතා තුන එකට තියෙන්නේ. සක්කාය දිට්ඨිය ලිහිලා කෙනෙකුට මේ බුද්ධ ආදී අතතන කෙරෙහි සැකේ විතරක් ඉතුරු වෙනවා කියන කාරණාව කියෙදෙන්නේ නැහැ. බුද්ධ ආදී අතතන කෙරෙහි සැකේ මේ ලිහිලා නමුත් සක්කාය දිට්ඨියයි සීලබ්බත පරාමාසය තියෙනවා කියන එක කියෙදෙන්නේ නැහැ. මේ කෙලෙස් තුන, මේ ධර්මතා තුන, මේ මිත්‍යා දෘෂ්ටි හා යෙදෙති, මේ තුනම එක තමයි නැති වෙන්නේ. මොකද ඒකට හේතුව මේ ඔක්කොම සත්පුද්ගල භාවය නැත් ආත්මයක් කියන පදනම මත ඇති වෙච්ච දෘෂ්ටි නිසා. තේරෙනවද? එතකොට පටිච්චසමුපාදයේ දකින්නකොට වෙන්නේ මේ කෙනෙක් මැරිලා උපදිනවද නැද්ද කියන කාරණාවයි අපහැරෙන්නේ. මෙහෙම දන්න කෙනා සත්‍ය මරණය මත උපදීද? නැත්නම් කෙනෙක් උපදීද? උපදින්නේ නැද්ද? උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද? උපදින්නෙත් නැහැ නැත්තේ නැද්ද කියන කතාවක් කියෙදෙන්නේ. අපි කියමු කෙනෙක් උපදින්න පුළුවන්. උපදිනවද කියලා හෙව්වොත් ඒ කියන්නේ මේ නාම රූප දෙකෙන් එකක් එහා පැත්තේ යනවද? උපදින්නේ නැද්ද? මේ නාම රූප දෙකෙන් එකක්වත් එහා පැත්තේ යන්නේ නැද්ද? උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ රූපේ යන්නේ නාමේ යන්න පුළුවන්ද? උපදින්නෙත් නැහැ නැත්තේත් නැහැ. නාමේ යන්න එහෙනම් රූපේ යන්න පුළුවන්ද කියලා අහන ටික මේ තියෙන්නේ. උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්. උපදින්නේ නැහැ නැත්තේ නැද්ද කියලා අහන. එතකොට කියන්නේ යෙදෙන්නේ නැහැ කොහොමද? ඇයි මේ නාම රූප දෙකෙන්වත් දෙකෙන් එකක්වත් එහා පැත්තට යන්නේ නැති නිසා උපදිනවා කියන කාරණා ගන්නද? නමුත් මේ නාම රූප කියන ධර්මතා දෙකේ ප්‍රත්‍ය ලැබලා තියෙන නිසා සංඛාරයේ අවිද්‍යා ප්‍රත්‍ය ලැබලා තියෙන නිසා මේ නැහැ කියලා කියන්නත් බෑ. එතකොට ඇතහා නැත කියන අන්ත දෙක අතහැරලා හැම වෙලාවෙම දැහැමුව මේ ධර්ම දේශනා කරන්න වෙනව කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන මේ එකම න්‍යායකින් විතරයි මධ්‍යම ප්‍රතිපදාව හෙළි කරන්න පුළුවන්. වෙන කිසිම අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන න්‍යායෙන් අමතරව එක්කදු මේ කෙසුදාක තරම්වත් ඉඩක් නැහැ යන්න. මේ ස්වභාවය ඔය සිද්ධිය තේරුම් නොගෙන ලෝක කිසි කෙනෙක් මේ භ්‍රමචර්යාව හෙළි කරන්නේත් නැහැ. ඔක්කොම අහුවෙනෝමයි මේ අන්ත දෙකට මොන විදිහට ගත්තා. ඉතින් අපි ධහමක් ඉගෙන ගන්නකොට බුදු දහම ඉගෙන ගන්නවා කියලා කල යුත්තේ මොනවා හමහරි දෙයක් නෙමෙයි මෙන්න මේ වගේ තැන් හොඳට දක්ෂ වෙන්න ඕනේ. ඇයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අව්‍යාකෘත වස්තු මොනවද? ඇයි ඒවා බුදුරජාණන් වහන්සේ අව්‍යාකෘත වුණේ? ඇයි ඒවට උත්තර නොදුන්නේ? හැම වෙලාවෙම මේ වගේ තැන්වලදී තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙක ගන්න අවිද්‍යාව මේ මධ්‍යම ප්‍රතිපදාවේ ධර්ම දේශනා කරන අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා ඇයි මේ ටික දේශනා කරන්නේ කියන ටික අපි ඉගෙන ගන්න ඕනේ. ඕකට අපි ඇදුරු කුලයේ ඉගෙන ගන්නවා නැත්නම් ශාස්ත්‍රීය වහන්සේගේ දර්ශනය ඉගෙන ගන්නවා කියලා කියන්නේ. අන්න ඒ දර්ශනය ඉගෙන ගත්තොත් ඒකම මේ ධර්මතා ටික දුරු වෙනවා. එතකොට ඒ ධර්මතා ඒ කෙලෙස් එක තියෙන වේදනාව දුරු වෙනවා. ඒ නිසා ඒ වේදනාව ටිකම දර්ශනයෙන් පහකට යුතු වේදනාව කියලා. ඊගත් මොකද තියෙන්නේ? ඊට පස්සේ දැන් එහෙම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික එක්ක ඇති වෙන වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව දුරු කළා අපි. නමුත් තව එයාට තියෙනවා රාග දේශ මොහ තව කෙලස් තියෙනවා. අපි කියමු දැන් මේ දර්ශනයෙන් පහකට යුතු කෙලස් දුරු වුණා කියලා කියන්නේ දිප්ති සම්පන්නයි සෝතාපන්නයි සෝවාන් පුද්ගලයෙක් කියලා කියන්නේ. තව එයාට කාම රාග පටිග රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියලා තාම කාම භවයේ රූප භවයේ අරූප භවයේ උපදින්න තියෙන ඒ අනුවගිය කෙලෙස් සංයෝජන තියෙනවා. එතකොට දැන් මොනවද භාවනාවෙන් පහතබ්බ වූ භාවනාවෙන් පහකට යුතු වේදනාව මොනවද? අවශේෂ ලෝභ දේශ මොහ තදේකත් කෙලෙසෝ තං සම්පයුත්තා වේදනා කන්ද සංඥා කන්ද සංකාර කන්ද විඥාන කන්ද තං සමුත්ථාන කායකම්ම වසිකම මනෝකම්ම. එතකොට දැන් අර කියපු කෙලෙස් වලට අමතරව ඒ ටිකට අමතරව අවශේෂු තව ඉතුරු වෙලා තියෙනවා තව කාම රාගය පටිගය වගේ කෙලෙස් තියෙනවනේ. ඒ නිසා ඒ දේවල් ආරම්භය තියෙන ලෝභ සහගත ද්වේෂ සහගත මෝහ සහගත සිත් උපදිනකොට ඒවැය තියෙන වේදනාවත් ඒ විතරක් නෙමෙයි තව නොයේ කෙලෙස් මිස කෙලෙස් ස්වභාවයෙන් යම් සිත් උපදවනවා නම් ඒ ලෝභ දේශ මොහත් අනිත් අවශේෂ කෙලෙසුත් නිසා උපදින ස්කන්ධ ටික තියෙනවා නම් අන්නේ ස්කන්ධයන්ගේ උපදින වේදනා ස්කන්ධයත් ඒ ආරම්භය සිතින් කීම් කිරීම් කරනකොට ඒ සිතන්ද කියන්න කරන්ද හදන ඒ සිත්වල තියෙන යම් වේදනාවකුත් තියෙනවනේ. මෙන්න මේ වේදනාව ඒ කෙලෙස් හා යෙදිච්ච සිතින් කීම් කිරීම් සහ ස්කන්ධයන් තුල තියෙන වේදනාව භාවනාවෙන් පහකට යුතු වේදනා. එතකොට ඒ වේදනාව භාවනාවෙන් පහකට යුතු භාවනාව කියලා කියන්නේ මත්තේ දැන් යා ධිටි දහම් නැති ශාස්ත්‍ර ශාසනය කෙරෙහි නිසක බවට පත්වෙච්ච පරප්‍රත්‍ය රහිත නියත සම්බෝධි වූ පුද්ගලෙ. එයාට හොඳට කාරණාව තේරෙනවා කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද කියන කාරණාව. ඊට පස්සේ එයා මත්තේ මේ දැකපු දර්ශනීය ජීවිතය කරගැනීම සඳහා උත්සාහවත් වෙන්න ඕනේ. දැන් මොකද යම් දහමක් දැක්කනම් තාම දහම් දැකපු සිද්ධිය වෙනත් එකක් තමම වෙනම එකක්. ඒ කියන්නේ කාම භූමියේ ඉන්න කෙනා නිවන් දැක්කා වගේ සිද්ධියක් දැන් මේ තියෙන්නේ. එයාගේ ජීවිතයේ මේ අනිමිත්ත බව නෙමෙයි. අනිමිත්ත බව කියනකොට මම මේ ලොකු ගැඹුරු අදහසකින් කියුවේ නැත්තම් හිතයි නිවන ජීවත් වෙනවා කියන කාරණාවකින්. ඒ කියන්නේ දැන් විතක දැකපු දර්ශනයේ සිහි කරනවා ඊට අනුවත් හිතනවා. ආපහු ආශ්‍රව නිසා ලෝකෙ දෙවිලුත් වෙනවා. දෙපැත්තට වැටි වැටි යන්නේ දැන්. ඒ නිසා මෙයා භවනාව කියලා කියන්නේ සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම තව තවත් වඩන්ඩ උත්සාහවත් වෙනවා. අන්නේ වඩන්ඩ උත්සාහවත් වෙනකොට මේ සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයෙන් වඩන එකට කියනවා භවනා කරනවා නැත්නම් භවනාව පහකට කෙලස් කියලා කෙලස් දුරු කරන්න උත්සාහවත් වෙනවා. එතකොට මේකට කියනවා භවනාව කියලා. මේ ඉන්ද්‍රිය ධර්ම ටික වඩනකොට අනුපූර්ව වෙන්නේ මේ දෙපැත්තක් නැතුව එකම දේ ජීවිතය වෙනවා. ඒ කියන්නේ එයාට ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨියයි මේ විමුක්ති ඥාන දර්ශන සිතයි. ඒ කියන්නේ දැන් අපිට දෙපැත්තකට වැටි වැටි ගියේ විතක සම්මා දිට්ඨියුත් මෙනෙහි කරනවා විතක ලෝක සිතිවිලි පහළ වෙනවනේ. නමුත් සම්මා දිට්ඨිය ස්ථාවර වුණා. කියන්නේ සම්මා දිට්ඨිය ස්ථාවර වුණාම ඕකට මම පස්සේ උපමාවක් එක්ක කරුණ ටික කියන්න. අපි දැන් මේක කරගෙන යමු. ඊට පස්සේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ අරිහත් ඵල සිත කියන මට්ටම. අරිහත් ඵලය කියන තැන හැම වෙලාවෙම ලෝකීය විපාක මට්ටම හම්බෙන. අපිට අද යම් විපාක මට්ටමක් හම්බ වුණා නම් එදාට එතෙන්ට හම්බෙන්නේ විපාක මට්ටම එහෙම. තේරෙනවද? අපිට මෙච්චර කල් කාම භූමියේ විපාක මට්ටමක් තිබුණා නම් ඕක පිරිසින් දකින්නට ඕක රූප භව විපාක මට්ටමට එනවා. අරූප භව විපාක මට්ටම. අපරියාපන්න විපාක මට්ටමට එනවා. දැන් අපරියාපන්න විපාක මට්ටම මේ විපාක මට්ටමේදී එයා දැනගත්තත් නොදැනගත්තත් ලෝකෙන් මිදිලා කියන්නේ. විතක පුළුවන් ඊට පස්සේ මේ විපාක මට්ටම කියන්නේ සම්මා දිට්ඨිය තමන්ගෙන් නිදිච්ච කෙලෙස් අරමුණු කරන්න පුළුවන් ඕන. ලෝක නිරෝධිය අරමුණු කරන්න පුළුවන් විතර. ඊට අමතරව සම්මා දිට්ඨිය හැම වෙලාවෙම තියෙනවා. සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා සංකප්ප සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංගාට රහතන් වහන්සේ කියලා කියනවා. හැම වෙලාවෙම සම්මා ඥාන සම්මා විමුක්ති තියෙනවමයි. මේ අංග 8 ජීවිතයේ වෙච්ච තැනයි රහතන් වහන්සේ කියලා කියන්නේ. දසහංගේ සමන්නාගතු අරහතු උච්චති. මේ අංග 10ට රහතන් වහන්සේ කියලා කියනවා. පුද්ගලයෙක් හැටියට අපි මෙහෙම බල්ලා කතා කරුවොත් එතන ජීවිතය කියලා කියන්නේ මේ අංග 10කින් යුක්ත ශරීරයක් තියෙනවා. මේ අංග 10 තමයි එතන ජීවිතය. එතන ශරීරය. අප්‍රියපන්න. එතකොට සම යම් අරමුණක් දකිනකොට එතන ඇත්ත ඇති හැටි දකිනව ඒ ඇත්තට අනුව හිතනවා කල්පනා කරනවා කියන කාරණා ටික වෙනවා ඒ වෙනකොට මනාව දැන ලෝකයාගේ මිදුණ කියන සිද්ධිය වෙලා තියෙනවා. නමුත් එයා විමුක්තිය වෙනම අරමුණු කළ යුතු. ඒ වෙලාවේදී ඒ ඵලසිතේදී විමුක්තිය දන්නේ නැහැ. ඵලසිත කියලා කියන්නේ මිදිලා එයා වෙලාවේදී ලෝකෙන්. නමුත් වෙනම විමුක්තිය අරමුණු කළ යුතු. ඔයි දැන් ලෝකේ ඒ මට්ටමේදී දැන් ඔකට අර පෙන්නන්නේ ඔය සිත ඔය ප්‍රශ්නේ මහනෝනේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ඇවිදින හිටගෙන ඉන්න නිදාගෙන රහතන් වහන්සේටත් ආශ්‍රයක් ශේ සංඛ්‍යාත විමුක්තිය ලැබ සිටිනවාද කියලා එක බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවා. දැසි කියනවා බ්‍රාහ්මණේ ඔව් ඇවිදින හිටගෙන ඉන්න නිදාගෙන ඉන්න ඉරියව් පවත්වන රහතන් වහන්සේටත් ආශ්‍රයක් සංඛ්‍යාත විමුක්තිය ලැබ සිටිනවා. එතකොටවත් මෙනෙහි කළ යුතුයි. මම ඒකට උපමාවක් කියන්න කියලා ආනන්දාවන් රූපමාවක් වෙන්නනවා. බ්‍රාහ්මණය යම් කිසි පුද්ගලයෙකුගේ අතපය හතරම කපනවා. දැන් අතපය හතරම කපනකොට ඇවිදින ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න හතර ඉරියව්වම පවත්වන මේ පුද්ගලයාගේ අතපය හතරම තුන් නැද්ද කියලා අහනවා. කපලා නැද්ද කියලා අහනවා. කපලා කියනවා. එතකොටවත් මගේ අතපය හතරම නෑ නේද කියලා මෙනෙහි කළ යුතුයි යා කියනවා. ඒ කියන්නේ දැන් එයා ඇවිදිනවා නිදා ගන්නවා හිටගෙන ඉන්නකොටත් එයාගේ අතපය හතරම නෑමයි. නමුත් එයා ඇවිදින ගමන් වෙන දෙයක් හිත හිතා නම් ඇවිදින්නේ අතපය හතර නැති බව අරමුණු කරන්නේ නමුත් නෑ එයාට. තේරෙනවද? අතපය හතරම නෑ. නමුත් ඒක අරමුණු කළොත් කොයි හරි වෙලාවක ඉඳගෙන හතර ඉරියව්වෙන් කොයි හරි වෙලාවක ඉඳගෙන අනේ මගේ අතපය දැන් නෑ නේද කියලා මෙහෙම සිහි කළොත් අන්න නැති බව අරමුණු කළා. අර අතපය හතරම නැති බව වගේ තමයි එයා දැනගත්තේ නැතත් ඒ අතපය හතරෙන් එයා මිදිලමයි ඉන්නේ යම් වෙලාවෙ. නමුත් ඒ මිදීම විතක අරමුණු කළ යුතුයි. ඒ කියන්නේ අනේ මට අතපය හතර නැහැනේ කියලා සිහි කළ යුතුයි. ඒ වගේ එයා දැනගත්තත් නොදැනගත්තත් මේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම ලෝකෙ මිදිලා ඉන්නේ. සම්මාදිට්ඨිය දින ඒ කියන්නේ මේ දකින හැම දෙයක්ම පිරිසිදු දකින ලෝකයාගේ මත්තෙම නිදිලා ඉන්නේ. නමුත් එයා මම මේ ධර්මයෙන් නිදුණා නේද කියන එක මෙනෙහි කළ යුතුයි. ඒක විමුක්ති ඥාන දර්ශනේ මේ මත්තෙම විමුක්තියක් තියෙනවා. ඵලසිත මත්තෙමේදී විමුක්තිය මිදිලා. නමුත් විමුක්ති ඥාන දර්ශනේ සිතටයි නිදුණු බව දන්නේ. ඒකද මානසිකාර ප්‍රතිබද්ධයිනේ හැම දෙයක්ම. විමුක්තිය සිහි කළොත් විතරයි විමුක්ති බව දන්නේ. අනිත් වෙලාවෙදී මිදිලා මිදුණු බව අරමුණු කළා නෑ. අරමුණු නොකළ කියලා නොමිදිලා නැතුව නෙමෙයි. මිදිලා. එච්චරයි. එහෙම එකක් නෑ. එහෙම සිද්ධියක් නෑ. ඒ කියන්නේ එයා ධර්මතාවයක්. ඒකයි දැන්. අපි මෙහෙම කයකින් දැක්කට එයාට එහෙම අයිති වූ තමා වූ කයක් නෑ. ස්කන්ධයක් නේ. සහතන් වහන්සේ කියලා පනවන තැනක අංග 10 ටික. මෙන්න මේ අංග 10ටයි පුද්ගල මේ සහතන් වහන්සේ කියලා පනවන්න තියෙන්නේ ওই ධර්මතාව ටික විතරයි. ප්‍රියාපන්න භූමිය කියලා. මේ එතකොට ওই අංග 10ේ හැම වෙලාවෙම තියෙන්නේ මොකේද? හම්බ වෙන විපාක වූ ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටික ගැන දන්න නුවණක් තියෙනනම් ඒ සම්මාදිට්ඨිය. ඒ ස්කන්ධිත කරඹය සිතන කියන කරන බව කියන සම්මා සංකප්ප. වගේ ටිකකින් තමයි ජීවිතේ තියෙන්නේ. මොහොතපත. ඊට පස්සේ අවශේෂ කෙලස් ටික හා යෙදුණු වේදනාව භාවනාව පහකට යුතු වේදනා. ඊට පස්සේ කතමේ ධම්මා නේව දසනේන කමන්න තුන්දා. එතකොට දර්ශනයකින්වත් භාවනාවකින්වත් පහ නොකට යුතු වේදනා මොනවාද? අපි කියමු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුසලයක් අව්‍යාකෘතත්. අව්‍යාකෘත කියලා කියන්නේ විපාක අව්‍යාකෘත ක්‍රියා අව්‍යාකෘත තියෙනවා. හතර භූමියෙම තියෙන කුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මය දර්ශනයකින්වත් භවනාවකින්වත් පහ කරන්න නෙමෙයි තියෙන්නේ. තේරෙනවද? ඇයි මේ තැන්වල තියෙන වේදනාව එක්ක වැඩි යුතුයි එක්ක පිළිසිඳ යුතුයි? මේ වගේ තැන්වල තියෙන වේදනාව පහ කිරීමට නෙමෙයි තියෙන්නේ, මේ වේදනාව එක්ක වැඩි යුතුයි වේදනාව එක්ක පරිණීය වේදනාව. මොකද දුක්ඛ සත්‍ය හෝ මාර්ග සත්‍ය එක්ක යෙදিলা තියෙන මේ ටික.
පහ වෙන දෙයක් නෙවෙයි.
ඒක අපි කල යුත්තක් නෙමෙයි, භවනාකින්වත් දර්ශනයකින්වත් කරන්න ඕනේ නැහැ. අපි කියමු දුක පිර මහ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහ දුක පිර සිනදකින් දුක පිර සිනදකින් දුකෙන් මිදෙනවා. ඒක විමුක්තිය ඵලය. ඒ කියන්නේ මේක කිරීම නිසා වෙන්න ඕන දෙයක් මිසක අපිට කරන්න දෙයක් ඒකේ මුකුත් නැහැ. ඒක කරන්න යනවනම් අපි ඒක මේක පුද්ගල භාවයේ ඒක මේක කෙලෙසේ. රූපය අයින් කරන්න අපි හදනවනම් ඒකටම පුද්ගලයා ඉන්නවා. රූපය අයින් කළ යුත්තක් නෙමෙයි රූපය පරිණිය වෙන්න. රූපය පිරිසිඳ දකින්න රූපය පිරිසිඳ දකින්න රූපය මිදේ. රූපය මිදෙනවා කියන එක විමුක්තිය. මිදීම. එතකොට මිදුනහම මන් රූපේ මිදුනා කියන නුවණ එනවා. කිනා ජාතිය සිතම් බ්‍රහ්මචර්යයන් කියන නුවණ එනවා. මම කළ යුත්ත කළා කියන නුවණ එනවා. බ්‍රහ්මචර්යාව මිදීම මත. මිදීම තියෙන්නේ ඒ රූපේ නොඇලීම මත. නොඇලුනේ කලකිරීම මත. කලකිරුනේ ඇත්ත ඇති හැටි දැකීම මත. අපිට කරන්න තියෙන ඇත්ත ඇති හැටි දකින්න සමාධිත්ති. ඇත්ත ඇති හැටි දකින්න තැනට විතරක් කරන්ද රූපේ ඇත්ත ඇති හැටි දකින්ද කලකිරල නොඇලිල මිදෙයි රූපේ. එතකොට අපිට හිතෙනවා නම් රූපේ තියෙනවා නමුත් අපි මිදෙලා කියලා. එහෙම ගන්න එපා. මිදුණා නම් අපි ඒක දන්නේ නැහැ ඊට පස්සේ. අපිට ඒක ප්‍රශ්නෙකුත් නැහැ. තිබුණත් ප්‍රශ්නෙකුත් නැහැ. මොකද ඒ රූපය ආරම්භය මම සැප හෝ දුක් හෝ විඳින්නේ මම මං ඒකෙ මිදිලා නම් අපි කියමු මොන හරි අපේ ගෙදරක අඹු දරුවෝ නිසා හෝ කවුරු හරි නිසා හෝ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා නම් ඊට පස්සේ අපි ඒ ප්‍රශ්නේ මිදුණා කියලා කියන්නේ අපිට ඒක දැන් ඊට පස්සේ අයිතියක් නැහැ. ඒකේ අපිට අදාළ දෙයක් නැහැ නේද? එතකොට ලෝකයාගේ රූපය ගැන හෝ එතකොට ගෙදර අනිත් අය ගැන මෙහෙම නේ කියලා කතාවක් නැහැ. අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ කියන තැනක ඒ වගේ තමන්ටයකින් සැපක්වත් තමන්ටයකින් දුකක්වත් එන්නේ නැහැ. රූපය මුල් කරගෙන මොකද තමන් ඒ රූපෙ මිදිලා නම් ඒ වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් විඥාණයෙන් මිදිලා නම් ඒ රූපේ ජාතිය ස්වභාව කොට නම් ජරාව ව්‍යාධිය මරණය ස්වභාව කොට ඇති දෙයක් නම් ඒ රූපෙ මිදෙනකොට තමන් ජාතියෙන් මිදිලා ජරාව ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාසයෙන් මිදිලා ඒ වේදනාව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාස ස්වභාව කොට ඇති ධර්මයක් නම් ඒ වේදනාවෙන් මිදෙනකොට තමන් මේකෙන් මිදිලා තමන් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සොලින් කියලා ටිකකින් විතරක් නිකන් මිදුනේ නෑ. තමන් ඒ ටිකෙන් මිදුන නම් මිදුනේ එබඳු ස්වභාවයෙන් යුක්ත රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගෙන් මිදුණු නිසා තමන් මේ දුක් දුම්න සුපායාසයන්ගෙන් මිදුන මිසක දුක් දුම්න සුපායාසු ස්කන්ධ තියේදී දුක් දුම්නසෙන් විතරක් මිදුනා කියන එහෙම සිද්ධියක් නෑ. අහේතුක වස්තුක ස්ථානයේ මිදීම කියලා එකක් නෑ. ලෝකෙන් මිදීම, කෙලෙසුන්ගෙන් මිදීම, දුකෙන් මිදීමයි මිදීම. මිදීම මොකේද? යම් විමුක්තියක් තියෙනවා නම් මොකද්ද ඒ විමුක්තිය? මොකෙන්ද මිදුනේ කියන කාරණාවක් තියෙන්න ඕනේ. ජාති ජරා මරණ ස්වභාව කොට ඇති ධර්මයක් තියෙනවා නම් ජාති ජරා මරණ ස්වභාව කොට ඇති ධර්මෙ මිදුණා. මොනවද ජාති ජරා මරණ ස්වභාව කොට ඇති ධර්මෙ? රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය. මේ ටික ජරා මරණ ස්වභාව කොට ඇති ධර්ම මේ ටිකෙ මිදුණා. අපි කියමුකෝ රූපය, වේදනා, සංඥා, සංඛාරය එහෙමත් ගත්තා. එතකොට තව ටිකක් ගත්තහම ලෝකය කියන තැන. එතකොට මෙන්න මේ විමුක්තිය ගැන කිසිම වෙලාවක සිතා ගන්න එපා. විමුක්තිය කියලා කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදි දුක් දුම්නසොලින් මිදීම. ආයේ මේ හිස් බව වගේ තැනකින් විමුක්තිය නම් ගන්න එපා. ඒක සංකතයි. ඒ හිස් බවද ජරාවක් තියෙනවා. අපි කියමු කිසිම දෙයක් නැති ශුන්්‍යත බවකින් අපේ මනස මිදෙනවා. ඒ ශුන්්‍යත බවද අනිත්‍යයි, සංකතයි, පරිත්‍යාගම්පන්නයි. ඒ ශුන්්‍යත බවද ජරා වෙනවා. ඒ ශුන්්‍යත බව නිසාද ශෝක පරිදේ දුක්ඛ දෝමන සපායසය ඇති වෙනවා. වෙන්නේ නැද්ද? නමුත් යම් කිසි කෙනෙක් ශෝක පරිදේ දුක්ඛ දෝමන සපායසයෙන් මිදුණු අන්නේ විමුක්තිය සංකත. එහෙම මිසක වෙන්න ඕනේ අසංකත වූ විමුක්තියක් කියලා එකක් ගන්න එපා. විමුක්ති බව ඒ කියන්නේ යම් ජරා මරණයාගේ දුක්ඛ දෝමන සුපායාසයාගේ මිදීමක් තියෙනවා. මෙන්න මේ මිදීම අසංකතයි. ඒ කියන්නේ අනිමිත්ත බව කිව්වහම නිමිති නැති බව අනිමිත්තයි කියන තැනකින් නෙමෙයි අපි ගන්න ඕනේ. ඒ කියන්නේ නිමිති නැති බව අනිමිත්තයි, අනිමිත්ත කියන බවත් අපිට අහුවෙන්න යමක් නැති. ඒ කියන්නේ පටිච්චසම්පන්නයි කියලා තේරෙනවා. ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් බාහිරින් යන්නම බෑ කියන එක කියනවා. පච්චත්තං ඒව පරිනිබ්බාය කියන වචනේ හොඳට අදහන්න. තමා තුලම කෙලෙස් පිරිනිවීම දකිනවා. හැම වෙලාවම උපදින ස්කන්ධයන් මේ පැත්තටම. මට ඔකෙදි කිසිම අදාළයක් නැහැ. සාසව කියන්නේ ආශ්‍රව වුණත් කමන්නේ, ආශ්‍රව වලට හිත වුණත් කමන්නේ, කෙලේ සංකිලේස කියන්නේ කෙලෙස් වුණත් කමන්නේ, කෙලෙසුන්ට හිත වුණත් කමන්නේ, රහතන් වහන්සේ පංච උපාදාන ස්කන්ධය පරිහරණය කළත් කමන්නේ, නැතත් කමන්නේ. මට මං හැමදාම කතා කරන දේ තමයි මොන විදිහකට අර්ථයේ හිත තියලා හරි ගන්න උත්තරේ ගන්න තමා තුලම තෙලස්තිරනේ. ඒ කියන්නේ නිවන හැටියට දකින්න ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාසයගේ මිදීම. අපි කියමු දැන් මෙහෙම අරමුණු කළ කිසිම දෙයක් නැහැ කියලා හිස් බව එහෙම අරමුණු කළ නිවන කියලා හිතන්නේ. ඔය නැති බවද ඇති වෙච්ච එක. ඇති බව වගේම ඒ යමක් නැහැයි කියන බවද ඇති වෙච්ච එක. සංකතයි කියලා කියන්නේ ඇති බව විතරක් නෙමේ, ඇති බවද නැති බවද දෙකම සංකතයි. ඇති බව නැති වෙනවා නැති වෙනකොට, නැති බව නැති වෙනවා ඇති වෙනකොට. නේද? ඒ නිසා ඇති බවද නැති බවද දෙකම සංකතයි. ඇති බව නැති බවට හිත තියලා නැති බව අසංකතයි කියලා හිතන්න එපා. බොහොම කියුම්. ඇති බවත් නැති බවත් කියන ධර්මතා දෙකෙන්ම මිදෙන්න අංග අසංකතයි. යම් කිසි කෙනෙකුට ඇති බවට සාපේක්ෂව නැති බව උපදවා ගන්න පුළුවන්. නැති බවට සාපේක්ෂව ඇති බව උපදවා ගන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට ඇති බවයි නැති බවයි කලින් කලට ඉන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට ඇති බවයි නැති බවයි දෙකම අතහරින්න පුළුවන්. ඇති බවයි නැති බවයි දෙකම යම් කිසි කෙනෙකුට අතහරින්න පුළුවන් නම් අන්න මම කියන එයාට විතර්කණයකුත් කරන්න බැරි තැනක එයා සාප් කරනවා. අන්න එහෙම තැනක් ගැන මම මේ කතා කරන්නේ. ඒ නිසා බොහොම ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒ වගේ කුසල අව්‍යාකෘත සිත් තියෙනවා නම් කාමාවචර, රූපාවචර, අරූපාවචර මේ ඒබඳු සිත්වල, ඒ කියන්නේ ඒබඳු සිත්වල ඇති වෙන වේදනාවක් තියෙනවා නම් මෙන්න මේ වේදනාව දර්ශනයකින්වත් භවනාකින්වත් දුරුකත යුක්තක් නෙවේ. ඊට පස්සේ දර්ශනයෙන් පහකටුතු හේතු කියන කොටත් අරකමයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන තැන ඒ සිතේ තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන තැනක තියෙන ලෝභ දේශ මොහ කියන හේතු එක තියෙන වේදනාවක් තියෙනවනේ. මෙන්න මේ ටිකද දර්ශනයෙන් පහකට යුතු හේතු වේදනාව. අනිත්‍යං ඒ හේතුව නිසා උපදින සිද්ධාන්තයක් දුරුකට යුතු. මේ දර්ශනයෙන් පහකට යුතු හේතු වේදනාව පහකට යුතු. හරිද? භාවනාවෙන් පහකට යුතු හේතු වේදනාව දුරුකට යුතු. ඒ කියන්නේ යම් තැනක කෙලෙස් උපදින සිතේම තියෙන වේදනාවක් තියෙනවනේ. කෙලෙස් ආ යෙදුණු ඒ වේදනාවත් පහකට යුතු. මේව දසනේන භාවනාව හේතුක. එතකොට අර ඒ හේතු කියන ටිකට අර ටිකම දකින්න අපි ඉස්සෙල්ලා කතා කරපු ටිකම. එතකොට නේව දසයෙන් භාවනාව කියනකොට කුසල අව්‍යාකෘත ධර්මයන්ගේ තියෙන වේදනාවම දකින්න කාමවචර රූපවචර අරූපවචර. නවත්තුනද? ඉලාව. එහෙම. මොකද? දැන් කන්නම් කොමු ගැරුවන්නේ මේ දැස්ස ප්‍රශ්නයක් නැත්නම්. ඊට පස්සේ
සක්කාය සමුදය කියලා කියන්නේ අවිද්‍යාවද? ඒ තණ්හාව. සක්කාය
සමුදය. සක්කාය සමුදය කියන්නේ තණ්හාවට. තණ්හාව. සක්කාය එක්කන්තයක් සක්කාය සමුදය එක්කන්තයක් සක්කාය නිරෝධිය මෙදයි. කියන සක්කාය එක්කන්තයක් කියලා කියන්නේ සක්කාය කියලා කියන්නේ හැම වෙලාවෙම රූප වේදනා රූප උපාදානස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධ ගත්තාම සක්කායන්ත එකාන්තයක් හැම වෙලාවෙම මේ ස්කන්ධයන් තුල ජීවත් වෙන ස්කන්ධයන් ඇසුරු කරන පැත්ත එකාන්තය. කෙනෙක් මේ සක්කාය සමුදයන්ත කියලා කියනකොට තව පැත්තෙන් ගත්තාම කර්ම වෙන ස්වභාවයෙන්ම තණ්හාවයි ඇති. රූපේ ආරම්භය යම් තණ්හාවක් චන්දරාගයක් ඇති කරගන්නවා නම් වේදනා සංඥා සංකාර විඥාන ආරම්භය චන්දරාගයක් ඇති කරගන්නවා නම් මේ සක්කාය සමුදය මතු සක්කාය ඇති කර ගැනීම පිණිස තියෙන ධර්මයයි. දැන් මේ සක්කාය අනුවාසය කරනොත් මේ පුරාණ කර්මයෙන් හටගත්ත පැත්තක් මේ ටික ඇසුරු කරනවා කියලා කියන්නේ මෙයා අතීතයන්ට ඇසුරු කරනවා. මේ සක්කායයේ ආරම්භය තණ්හාව ඇති වෙන විදිහට ඉන්නවනම් කෙනෙක් අනාගතාන්තය ඇසුරු කරන මොකද මතු සක්කාය ලැබෙන විදිහට. සක්කාය නිරෝධයෙන් මෙදයි දැන් මේ ප්‍රත්‍ය නිසා හටගත් ධර්මයේ ප්‍රත්‍ය නැති වෙනවා කියලා වර්තමාන සක්කාය නිරෝධයට අනුව යමෙක් බලනවා. එයා සක්කායේ ඉන්නවත් නෙමෙයි සක්කාය සමුදේ ඉන්නවත් නෙමෙයි. ඒකට කියන සක්කාය නිරෝධ. සක්කාය නිරෝධම් මංච. මෙන්න මේ තැන, ඒ කියන්නේ පුරාණ කර්මයට හටගත් එක පිරිසිඳ දැකලා පුරාණ පැත්තයක් අතහැරලා අවිදෙන් පැත්තට නොවන පැත්තට යම් කිසි කෙනෙක් අතීත කරනවා නම් විතරයි මද. මද කියලා කියන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ සක්කාය සමුදය සක්කායන්තෙත් නැහැ සක්කාය සමුදය අන්තෙත් නැහැ සක්කාය නිරෝධෙ ඉන්නේ. මාර්ගස්ත්‍ය කියලා කියන්නේ හැම වෙලාවෙම සක්කාය නිරෝධෙට උත්සාහවත්. එතකොට ඒකද නිරෝධිය දතේදී අනුපූර්ව අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්කා අනුපුබ්බ ප්‍රතිපදා ප්‍රථම ධ්‍යානෙන් කාම රාග අතහැරී කාම අතහැරී යුතුයි කියලා කියන්නේ. අපි කියමු දැන් මේ සක්කාය පිරිසිඳ දැකලා යම් මට්ටමකට මෙතන පිරිසිඳ දැකලා සතර අපාය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙසුත් ඒක තියෙන ස්කන්ධත් ඒක තියෙන සිතින්ගින් කිරිනුත් අතහැරිය යුතුයි. සතර අපාය කියන ටික අතහරින. ආපෝ සක්කාය කියනක පිරිසිඳ දකිනකොට ඔන්න උදාහරණ කාම රාග පටිවිදින මත්ත මතහරන කියන්නේ ඒ මත්ත මෙතන කෙලස් අතහරින. ඊට පස්සේ පිරිසින් දකින්නකොට ඒකෙන් දැන් ඔය අනාගංගක. ඊගවට හම්බෙන ප්‍රකට වෙන මත්තම පිරිසින් දකින්නකොට ඊගහ මත්තෙම මෙදෙන. අන්තිමට මෙහෙම ගිහිල්ලා අන්තිමට අපේ මනස හැතුලේ තියෙන පරමාර්ථ ධර්මය. ඒකෙන් සිත්ත්‍යයිසික රූපයි කියන තැනක නුවණ තියාගෙන කටයුතු කරන්න පුළුවන් කියන තැනකට එනවා. එතකොට තුන් භූමිය හතර භූමිය අතර. තුන් භූමිය අතර. තාපතෙන් ගත්තාම මේ සිත්ත්‍යයිසික ධර්මිය නිසාම උපන්න දෙයක් හැටියට ලෝකේ තමන් තුල උපන්න දෙයක් හැටියටම හම්බ වෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය මේ හැම හම්බෙන මට්ටම් බෙදි බෙදි පිරිසුදු කරගෙන යනකොට ලෝකෙ මට්ටම් තමයි ගෙවිගෙවි යන්නේ. Yeah.